ගරු එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීතුමා.
Thank you, Honorable Deputy Speaker, for the opportunity to speak today on this very strange bill that we are debating. It's called Appropriation Bill for 2020, and we are debating it in the month of November 2020. Before I get to the subject matter, I wish to, at the outset, say that in the years 2010 to 2015, during the budget debates, when I spoke on the second reading, I criticized the fact that the then president, today's Prime Minister and Finance Minister, held the portfolio of finance on the basis that a person who was not directly responsible to Parliament held the portfolio of finance, and that did not accord with the principles enunciated in our Constitution. I am glad that today the situation is different, and Prime Minister, who is accountable to this Parliament, holds that portfolio. Nevertheless, that is spoilt by the fact that he is the brother of His Excellency the President. The bill that is before us not only is a strange bill, but it's an act to cover up various illegalities that have been perpetrated in this country. Now, why do I say that? An appropriation bill must be debated and approved prior to the financial year for which it applies. It is only then that the executive obtains the approval of Parliament to draw from the consolidated fund, borrow, and generally administer the finances of the country. Article 148 of our Constitution very clearly says that Parliament shall have full control over public finance. No tax, rate, or any other levy shall be imposed by any local authority or any other public authority except by or under the authority of a law passed by Parliament or of any existing law. So there was no law until now. There is no law passed for the financial year 2020 that the Parliament has approved. No law. What was approved were certain resolutions under Article 150, sub-article 2. Now, those resolutions do not permit levying of taxes or borrowing by the government. I will read Article 152, and then I will come to Article 153, which is important for today's debate. 152 says, "No such warrant shall be issued unless the sum has, by resolution of Parliament or by any law being granted, for specified public services for the financial year during which the withdrawal is to take place or is otherwise lawfully charged on the consolidated fund." So what can a resolution under 150 sub-article 2 authorize? It can only authorize the drawing from the consolidated fund such sums of money that are necessary for specified public services only. For public services only. And that too in Article 152, it says for specified public services only. You cannot do any developmental work. You can pay salaries of public servants and other expenditure directly related to public services. That is all a resolution under Article 152 can do. Now, during this financial year, we have had two such resolutions passed. One covering the period 1st January 2020 until 30th April 2020, passed in October last year. And then another one covering the period 1st September 2020 to 31st December 2020. Now, even those two resolutions passed by this House can only be used to pay for specified public services and not for anything else. All of us know that that is not how finances have been handled in the country for this year. There has been a severe need to make payments, to spend, to make grants to general public who were affected in areas, in several areas, in the whole country. People were given 5,000 rupees in the month of April and May. None of those are public services. But all those expenditure was done. Those expenses were met. Developmental activity was also carried out. All this in violation of the very strict limitation imposed by the provision in the Constitution that says for specified public services only. So there was a blatant violation of a limitation in the Constitution by this government. And what is worse, for the period 1st May to 31st August, there was no resolution. No resolution under 152. What the Honorable Minister of Finance stated today is that twice the President, acting under Article 150, Sub-Article 3, authorized expenses. Now, what does Article 153 say? Where the President dissolves Parliament before the appropriation bill for the financial year has passed into law, he may, unless Parliament shall have already made provision, authorize the issue from the consolidated fund and the expenditure of such sums as he may consider necessary for the public services. Again, he can only authorize spending for public services until the expiry of a period of 3 months from the date on which the new Parliament is summoned to meet. Originally, the new Parliament was summoned to meet on the 14th of May 2020. Thereafter, after the Election Commission postponed the elections, it was put off until the 20th of August 2020. Nevertheless, the authority that the Constitution gives the President, the very limited authority that the Constitution gives the President, is during a period of dissolution, he can authorize, but he can only authorize for public services, expenditure for public services, and nothing else. So there are two issues here. He can authorize for expenditure, but that must be limited only for public services, not for anything else. If you look at the bill before us, that has all kinds of developmental activities specified. Bad it is that this is coming in the month of November for this financial year. It is blatantly revealing to us that what has been expended is far beyond the authority that the Constitution gives the President. And the Constitution gives even this House when it acts under Article 150, Sub-Article 2. So what are we doing today? We are trying to legitimize grave, illegal and unconstitutional acts that have been perpetrated in this country. Appropriation Bill 2020, that is before the House today, is not a covering approval. It's not a ratification. A ratification or a covering approval can only be something that is done legally. If something is done legally, then you can ratify it. If something is done legally, then you can grant covering approval for it. But no illegality can have a covering approval or a ratification. So that is the sorry state that we are in this country today, debating a bill which is blatantly for the purpose of covering up illegalities. The very reason that the government has presented a bill called Appropriation Bill 2020 confirms that the government concedes that there is an illegality that needs to be covered up. Otherwise, as the Honorable Minister of Finance stated, all of these periods are covered, he says. There were four orders, two resolutions under Article 152 and two under Article 153. So then why do you need an appropriation bill? If those are legal, why do you need an appropriation bill? The very fact that you have brought an appropriation bill at the tail end of the financial year, unprecedented, at the tail end of a financial year, seeking what you call a covering approval, is to cover up illegalities. Now, this is not a strange, I started by saying we are debating a strange bill, but it is not so strange considering what the government is anyway doing today. We were told of a royal decree last night, a royal decree signed off by the army commander in his capacity as army commander, saying no persons will be allowed to leave the western province with immediate effect until the midnight of 15th of November. Now, under what law, pray I ask you, can the army commander make such an order? Can anyone in the government answer me? Under what law can the army commander make such a decree? This sounds like a royal decree. And his loyal master of the king is announcing it to the public. That is how things are done in this country today. Wholly and totally illegal acts are being blatantly published. When COVID struck and we came to know of it in the month of March, several of us in the opposition asked for a reconvening of parliament. We even went to the Supreme Court asking for reconvening of parliament. Because one of the reasons we urged was that parliament had total control of public finances, and that in order to meet this unprecedented threat, parliament had to authorize expenditure. Amongst other things, like the curfew, we hear of quarantine curfew. Wherever did you ever see that phrase, quarantine curfew? The law does not recognize any such thing. The Public Health Inspectors Union, PHI's union, call for tougher legislation to prevent COVID-19 spread. Long ago, I have the newspaper article from Daily FT, PHI's call for newer and tougher legislation to prevent COVID-19 spread in May 2020. I am tabling that. So we said, country needs new laws. They said, the quarantine law is 123 years old. The contagious diseases ordinance is over 100 years old. They were done for cholera, one for cholera and the other for smallpox, not for a spread of a disease like COVID-19. So, for Parliament to reconvene and for making a public, authorized public expenditure for various other reasons. Unfortunately, the Supreme Court heard this petition for leave to proceed for 10 full days and refused leave without assigning any reasons. This is That is also unprecedented. Ordinarily, as a regular practitioner in the Supreme Court, I can say, within about 10 minutes, they decide whether leave to proceed ought to be granted or not. If there is anything to be looked into, leave to proceed is granted. That is decided within 10-20 minutes. You don't hear a matter for 10 full days. Full days. We sat till 5 some days. 10 full days. And then decide that nothing to look into. Such a joke. I regret to say, Parliament exercises judicial power through courts. So it is here that we can even make remarks about that. Unfortunately, government stubbornly refused to reconvene Parliament. And therefore, we were put into this spot where expenditure was being made without proper authorization by Parliament. Not only that, something else also happened. Government borrowed. Now, under Article 150, either under Sub-Article 2 or under Sub-Article 3, there is no talk of government being able to borrow. Thank you. There is no talk of government being able to borrow anything. But government did borrow. Did borrow. Already the government has borrowed. By what authority? No authority at all. Printed money. Just minted money. In order to meet this. So, rule of law, as I conclude, Honorable Deputy Speaker, I want to say this. Rule of law, it has been said, is a bedrock of this country. Rule by law is also not desirable. But what we have is something far worse. It is rule by executive diktats. That is what we have today. Three members of this House have been prevented from attending these sessions for the reason that they are in remand prison. That may be a good thing. Nevertheless, their right to attend Parliament has been recognized, and if there is a vote taken, they'll be brought here. But whilst that is the rule prevailing here, one of the honorable members of this Parliament, Honorable Sivanesadura Chandrakandan, was seen chairing a DCC meeting in Batticlot 2 days ago. He was seen opening an office building yesterday in Batticlot. Now, how does that happen? A member who is in remand having a right to attend this House is another matter. That happens as a result of a ruling by the chair here. But how does he go about chairing DCC meetings and attending functions like openings of office buildings? Therefore, I say today is a sad day when this House is taken up for debate, something wholly unprecedented, of trying to pass an appropriation bill for a year that has gone by, and we will not participate in the passage of this legislation when it is taken up at 5 this afternoon. Thank you.
Suti, Garu Mahacharya Ranjit Bandara Mettuma.
Garu Niyojya Kathanayakathumani, Mama Avasthavedi ඉත කනගාටුවෙන් වත් නැවත වාරයක් මේ ගරු සභාවට මතක් කර හිටින්න කැමතියි 2015 ඉඳලා 2019 වෙනකන් මේ රට පාලනය කරේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඒ යහපාලන රජය නමුත් අවාසනාවකට මේ කාරණය අපි නැවත නැවත විපක්ෂයේ ගෞරවනීය සමාජිකින්ට මතක් කළත් එතුමන්ලා මේක තේරුම් ගන්නේ නැහැ. මා සවන් දුන්නා අද උදෑසන සිට මේ දක්වා අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා කරන ලද යම් යම් ඉදිරිපත් කිරීම් පිළිබඳව. ඉතාම හොඳ ඉදිරිපත් කිරීම්, නමුත් අවාසනාවකට ඒවයි අන්තර්ගතය පිළිබඳ අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. මම වඩාත්ම කනගාටු වන්නේ මට ඉස්සෙල්ලා පෙරදිනි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරවපාදයක් කරපු, එවැගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවෘත්ති උපාධියක් කරපු අපේ ගරු මන්ත්‍රීතුමෙක් ගොඩනැගූ තර්ක බොහෝමයක් අතාර්ථික, එවැගේම සභාව නොමග යවන සුළු ආකාරයවා. එතුමා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන බොහෝමයක් මූලාශ්‍ර රහිත වැරදි සහගත ඒවා කියන එක මේ සභාව මතක තබා ගත යුතුයි. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, එතුමට අමතක වුණා අවාසනාවකට මේ කොරෝනා වසංගතය ගෝලීය වසංගතයක් කියන කාරණය. අද වෙනකොට මිලියන 50කට වඩා වැඩි පිරිසක් මේ විපතෙන් පීඩාවට ලක් වෙලා ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් මිලියන 20ක් තමන්ගේ රැකියාව අහිමි වෙලා ආණ්ඩුව දෙන සහනාධාර වලින් ජීවිකාව කරගෙන යනවා. අපි කුඩා රටක්, කුඩා ආර්ථිකයක්. අපිට කරන්න පුළුවන් උපරිම සීමාවෙන් අපි මේ රටේ මහජනතාව වෙනුවෙන් වැඩ කටයුතු සිදු කරමින් ඉන්නවයි කියන එක අපි මතක් කරන්නට ඕන. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අවස්ථා දෙකකදී මේ සුළු කාල සීමාව තුළ අපේ රජය ගඩු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව එතුමන්ලගේ තරම් සතුටක් නැහැ කියන එක මට දැනුණා. ඒ නිසා මම මතක් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පෞගිය අවුරුදු 4 හමාරක කාල සීමාව තුළ සමත් වුණාද කියන කාරණය. අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් ඉදිරිපත් කළා. නමුත් මම නැවත වාරයක් මතක් කරන්න කැමති මේ ගරු සභාවට, එතුමන්ලා ඒ පහුගිය අවුරුදු 4 හමාරක කාල සීමාව තුළ නිදහසින් පස්සේ ශ්‍රී ලංකාවේ දුර්වලම රාජ්‍යපාලනය අරගෙන ගිය කණ්ඩායම. එතුමන්ලාට පුළුවන්කම ලැබුණේ නැහැ එවකට ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අරගෙන ගිය වැඩපිළිවෙළවත් අවම වශයෙන් ඉස්සරහට අරගෙන යන්න. අවාසනාවකට එතුමන්ලට පුළුවන්කම ලැබුණේ මේ රටේ ආයෝජකයන්ට ආයෝජනය කරන්න පුළුවන් පරිසරයක් විනාශ කරන එක පමණයි. මෙරටේ කම්කරුවට, ගොවියට තමන්ගේ එදිනෙදා කටයුතු කරගන්නට පුළුවන්කම නැති පරිසරයක් නිර්මාණය කිරීම පමණයි. එතුමන්ලා කිමුල් කඳුළු හලනවා යම් යම් අවස්ථාවල. අපි අමතක කරන්න නරකයි, විශ්වවිද්‍යාල වලින් එළියලා ආපු 60,000ක් මෙරටේ සේවා ව්‍යුක්තව හිටියා. එතුමන්ලා සමත්ද? බැංකෝලිය අනුපාතිකයේ 25% මට්ටමට ඉහළ ගියා. එතුමන්ලා සමත්ද? මෙරටේ ආර්ථික වර්ධන වේගය 5.5% සාමාන්‍යක තිබුණා. හැබැයි එතුමන්ලා අපිට රට බාර දෙනකොට මේක 2.9% තල්ලු කරගෙන ඇවිල්ලා තිබුණා. ඒ නිසා එතුමන්ලගේ සමත්කම් පිළිබඳව කතා කරන්න අවාසනාවකට මුදල් ඇමතිවරු දෙන්නටම මේ සභාවේ මන්ත්‍රී ආසනේ රැකගන්නට පුළුවන්කම ලැබුණේ නැහැ. මේක අවාසනාවක්. එතුමන්ලා හිටියනම් අපිට තිබුණා ප්‍රශ්න කරන්න තමුන්නාන්සේලා සමත්ද කියලා. නමුත් අපි අහන්න කැමති විපක්ෂයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ගෞරවපාදී තියෙන, ආචාර්යෝපාදී තියෙන
ශාස්ත්‍රපති උපාධිය තියෙන උගත් මන්ත්‍රීවරු රැසක් ඉන්නවා පිළිගන්න යහපාලන ආණ්ඩුවට මෙරට ආර්ථිකය හැසිරවීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒකේ ප්‍රතිඵල තමයි අපිට අවාසනාවන්ත ලෙස භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, මම කියනවා විපක්ෂයට වීදුරු ගෙවල් අස්සේ ඉඳලා ගල් ගහන්න එපා. තමුන්නාන්සේලා මතක තියාගන්න, මේ ගහන හැම ගලක්ම වදින්නේ තමුන්නාන්සේලාටමයි. ඒ නිසා මේ රටේ ජාතියෙන් සමාව ඉල්ලන්න.
ඔබතුමාට තව විනාඩි දෙකයි.
ජාතියෙන් සමාව ඉල්ලන්න. මේ රටේ ආර්ථිකය පෞගිය අවුරුදු 4 මාරක කාල සීමාව තුළ අපේ කණ්ඩායම විනාශ කරයි කියන කාරණය සම්බන්ධයෙන්. එනිසා ඉතිහාසය පිළිබඳ යම් යම් කාරණා ඉදිරිපත් කරනකොට අපි දුටුවා මේ අය සූදානම් දැන් මේ රටේ මහජනතාවගෙන් සමාව ඉල්ලන්න. ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, මේ රට අපේ, මේ රට විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න මේ රටේ සියලු ජනයාට අයිති රටක්. අපිට වෙන රටක් නැහැ. එනිසා මේ රටේ ආර්ථිකය හසුරවන එක මේ රට 21 වන සියවසේ ඉදිරියට ගෙන යන එක අපි හැමෝගෙම වගකීම. එනිසා විපක්ෂය සංගමයෙන් මේ රටේ මහජනතාව මුලා කරන්නේ නැතුව මාධ්‍යයට පමණක් මේ ඉලක්කම් සංඛ්‍යා ඉදිරිපත් කරමින් කරන මේ උපරවැට්ටිය අපි ප්‍රතික්ෂේප කරන්නට ඕන, පරාජය කරන්නට ඕන. මෙරටේ මාධ්‍යයෙන් අපි ඉල්ලා සිටින්නට ඕන මේ බොරු අසත්‍ය ප්‍රචාරයට ඉඩ දෙන්න එපා. මම එක උදාහරණයක් කියන්නම්. උගස්තියපු රත්තරම් බදු පිළිබඳව කරපු කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක්. ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳ සංඛ්‍යා ඉදිරිපත් කරලා තියෙනවා. මුළු රත්තරම් උකස් වත්කම වාණිජ බැංකුවල තියෙන්නේ රුපියල් බිලියන 238යි. මෙරටේ සංචාරක කර්මාන්තයට බැංකු වලින් ණය දීලා තියෙනවා බිලියන 331ක්.
ඔබතුමා කාලය අවසන්.
ධර්මමන්ත්‍රීතුමා
කාලය අවසන්.
නැවත වාරයක් කියා හිටනවා නියෝජ්‍යකාරක නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂය උත්සාහ කරන්නේ 2015 කළ ආකාරයටම මහජන මතයට පයින් ගාලා මහජනයා නොමග යවන්න. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි. ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා විනාඩි 8ක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ කතාව පටන් මත්තේ මම මේ කබ්‍රාල් මැතිතුමා නැතිවීම ගැන කනගාටු වෙනවා. මොකද කබ්‍රාල් මැතිතුමා ඔහුගේ කතාවේ කිව්වා මේ සමාගම් ඉතාමත් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යනවා, සභාගම්වල බදු ආදායම් වැඩි වුණා කියලා. මම ඉතුමාගේ අවධානයෙන් යොමු කරන්න කැමතියි ගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පත්තරේ ගවර්නමන්ට් රෙවනි උටාගත් ටම්බල්ස් බිග් කොම්පනීස් අනේබල් ටු පේ ටැක්සස්. මේ වගේ සභාව නොමග යවන කතා ලොකු සභාගම් මේ අවුරුද්දේ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අය කියනවා ලබන අවුරුද්දේ ගෙවන්න බෑ කියලා. He said some 600 large scale taxpayers including major companies had been among those affected. Revenue decline due to the losses might not be able to collect taxes from them even next year. මොනවද මේ ඉදිරිපත් කරන තර්ක? කතා කරලා යනවා උත්තර දෙන්න. ඒ වගේම කිව්වා මේ විපක්ෂය මේ ආයෝජකයන් අධෛර්යයටපත් කරනවා කියලා. ආයෝජකයන් අධෛර්යයටපත් කරුවේ ආණ්ඩුව. මොකද 20 වෙනි සංශෝධනය ගෙනහැල්ලා ව්‍යවස්ථාවේ තියෙන හැම තනතුරක්ම පත් කරන්න එක පුද්ගලයෙකුට බලය දුන්නා. ව්‍යවස්ථාවේ ප්‍රධාන අත්තිවාරමත්මය බලතල බෙදා ගැනීම, සෙපරේෂන් ඔෆ් පවර්ස්, ව්‍යවස්ථා දායකය අධිකරණය සහ විධායකය. දැන් ඒ බලතල බෙදා ගැනීමක් නැහැ. එක පුද්ගලයෙක් තමයි ඔක්කොම කරන්නේ. අධිකරණයේ ස්වාධීනත්වේ නැහැ, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වේ නැහැ. ඒතකොට ඒ වගේ රටකට කවුද එන්නේ ආයෝජකයෝ? තනි පුද්ගලයෙක් මේ සෑම ආයතනයක්ම පාලනය කරනකොට කොයි පුද්ගලයාද එන්නේ? මම මේ සභාවට මතක් කරන්න කැමතියි අවුරුදු 25කට විතර කලින් චීනෙට චීන රාජ්‍යයට ඇමරිකානු ආයෝජනයේ යන්න කලින් අවුරුදු 3ක් තිස්සේ චීනේ අධිකරණ පද්ධතිය හැදුවා. අධිකරණය ස්වාධීන කෙරුවා. අධිකරණය ස්වාධීන කළා. විශේෂයෙන්ම සභාගම් සම්බන්ධයෙන් ගන්න තීරණ චීන අධිකරණයට ස්වාධීනව ගන්න පුළුවන් ආකාරයට හදපු නිසා තමයි ආයෝජකයේ ගලාගෙන යන්න පටන් ගත්තේ. අවුරුදු 3ක් අධිකරණ පද්ධතිය හැදුවා චීනේ. නිකන් ගියේ නැහැ. පස්සේ ආයෝජකයන්ට සෑහීමකට පත් වුණාම චීනේ අධිකරණ පද්ධතිය ස්වාධීනයි කියලා එතකොට ආයෝජක කියන්න පටන් ගත්තා. නමුත් මේ මොකද්ද වෙලා තියෙන්නේ? විවස්ථාවේ පත්වීම 75ක් තියෙනවා. ඒ 75ම එක පුද්ගලයෙකුට පත් කිරීමට බලය දුන්නාම කොයි ආයෝජකයද එන්නේ? ඉතින් අපි කඩගාටු වෙනවා. මේ කබ්‍රාල් මැතිතුමා අන්තිමේ විපක්ෂයේ ගහනවාද ආයෝජකද කියලා? විපක්ෂයෙන් අහනවද? ඔබතුමත් විපක්ෂයේ ඉඳලා තියෙනවනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපෙන් අහනවද ආයෝජනද කියලා? ආයෝජනේ ඉන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඉතින් මේ වගේ සභාව නුඹගාරින්න එපා. එතුමා කිව්වා රජයේ ආදායම මුලදී බලාපොරොත්තු වෙන්නේ බිලියන 800යි. ඔන්ලි 800 බිලියන් මුලදී. නමුත් අද කියනවා බිලියන 400ක්වත් එක්කව කරගන්න බැරි වෙයි කියලා. ඉතින් මේක තමයි ඇත්ත తత్వේ. ඉතින් අද විශේෂයෙන්ම 4 වෙනි 2020 අවුරුද්දේ ආදායම සහ වියදම මම අහනවා රජෙන් පසුගිය අවුරුද්ද තුල කරපු එක වැඩක් අද කිව්වද? පසුගිය අවුරුද්ද තුල කරපු එක වැඩක් කිව්වද? ඔක්කොමලා කතා කරේ ණය ගැන, පොලිය ගැන. නමුත් මේ ආණ්ඩුව බලයටපත් වෙලා අවුරුද්දක් වෙනවා කරපු එක වැඩක්වත් අද කතාවේ කිව්වද? වන්නිය අපි රජයට ඒ කාලේ කිව්වා මේ 4 වෙනි කාර්තුවේ වියදම් විස්තර අපිට දෙන්න, අපි ඒක අනුමත කරන්න කියලා. නමුත් රජය කිව්වා රජයට බලය තියෙනවා කියලා, ජනාධිපතිතුමාට බලය තියෙනවා කියලා. අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන්ම පේනවනේ විදාක ජනාධිපතිතුමාට බලය නැහැ. අපේ අනුමැතියක් ගත්තේ නැත්නම් මේ හිතස දිගටම පවත්වා ගන්න යනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මම විශේෂයෙන් මත කතා කරන්න කැමති මේ අලුත් එන්නත ගැන. අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය නොමැති වීම ගැන මම කතා කරනවා. දැන් මේ කොවිඩ් ප්‍රශ්නයට අලුත් එන්නතක් ගැන කතා කරනවා. රේස් එකේ ඉන්න රටවල් ගන්නවා, චීනය, එංගලන්තය, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව. දැන් චීනේ එන්නතක් හදලා තිබ්බා. ඒක බ්‍රසීලිය ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා එන්නත දුන්නා. මිනිස්සු මැරෙන්න පටන් ගත්තා.
ඔබතුමාට තාත්තු විනාඩි 2යි.
මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. මොකද එන්නතක් හැදුවයින් පස්සේ අපේ වෛද්‍යවරු ගණනාවක් ඉන්නවා. එන්නතක් හැදුවයින් පස්සේ ඒක සෑහෙන කාලයක් පරීක්ෂණයට භාජනය කරන්න ඕනේ. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ උපත්ති පාලනය වෙනුවෙන් තැලඩොබයිට් කියලා අපේ රාජිතවතුමාට මතකයි ඇති තැලඩොබයිට් කියලා මෙහෙතක් ඇදුවා උපත්ති පාලනය. මොකද්ද උනේ? ලක්ෂ ගණන් අංගවිකල ළමයි ඉන්ටර්නෙට් එක ඔබල් බලන්න. ඒකට වෙබ්සයිට් එකක් තියෙනවා www.teladobite කියලා. ඒකේ ලක්ෂ ගණන් අංගවිකල ළමයි රටවල් 100ක විතර ඒ බෙහෙත පාවිච්චි කරලා අංගවිකල වෙච්චාගේ සභාගම් බව හදාගෙන තියෙනවා. එතකොට දැන් මේ තලඩොබයිට් කියන බෙහෙතක් හොයාගත්තේ ජර්මනිය. දැන් මේ ඇමරිකාවේ ෆයිසර් සභාගමත් එක්ක බෙහෙතක් හොයාගෙන තියෙනවා. ඒකත් ජර්මන් සභාගමක් එක්ක ගනුදෙනු කළා. ජර්මනිය තමයි ඒක හැදුවේ, ඉංගලන්තය තමයි ඒක විසුරුව ඇරියේ. නමුත් මේ වගේ එන්නතක් ගේන්න හදනකොට පරිස්සමෙන් ගේන්න ඕනේ වෛද්‍යවරු ගණනාවක් ඉන්නවා. එයයි පිළිගන්න මම කියන එක පරිස්සමෙන්. මොකද බෙහෙතක් හදලා බේත හදලා අවුරුදු 4ක් ගියාට පස්සේ තමයි ලෝක සෞඛ්‍ය සංගිධානය කිව්වේ මේ බේත පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් දැන් මං හිතන්නේ අපි කවුරුත් එන්න නැත්නම් බලාපොරොත්තු වෙනවා. රජය කිව්වා අප්‍රේල් මාසේ කොවිඩ් ඉවරයි කියලා. කොවිඩ් ඉවරයි කිව්වා. රජයත් විශ්වාස කෙරුවා, අපිත් විශ්වාස කෙරුවා. බල්ලකට කොවිඩ් ඉවර නැහැ. අලු යට ගෙඩි පෙපුරු වගේ එක තිබ්බා. වෛද්‍යවරු කිව්වා මේක දෙවරණල්ලේ එනවා කියලා.
ඔබතුමාගේ කාර්ය අවසන්.
නීති හදන්න මම දැක්ක පත්තරේ ගිය කැබිනට් රැස්වීමේ තමයි නීති හැදුවේ. කොවිඩ් ආපු හැම රටක්ම අප්‍රේල් මැයි වෙනකොට නීති ටික හැදුවා. ඉන්ටර්නෙට් එක බලන්න. කොවිඩ් ලෝ සිංගප්පූරුව කියලා තියෙනවා, කොවිඩ් ලෝ මැලේසියා. අපි මාස 9ක් ගියා නීති හදන්න. මොකද ආණ්ඩුවත් හිතුවා මේක ඉවරයි කියලා.
ඔබතුමාට ස්තුතියි.
අනිත් එක මම අවසාන වශයෙන් කියන්න ඕන, ජනතාවට වඩින්න එපා. මට මතකයි පරණ දේශපාලනඥයෙක්ගේ හොඳ කියවණක් තිබ්බා. දින්නාඹ අපි, පෙරදුරාම තොපි. දින්නාඹ අපි. දැන් කොවිඩ් පළවෙනි වටය එක්තරා වට්ටමකට සාර්ථක වුණාම කිව්වා අපි නිසා ඒක උඩේ කියලා.
ස්තුතියි මන්ත්‍රීතුමා.
දින්නාඹ අපි, පෙරදුරාම දෙවන රැල්ල අසාර්ථකයි, පෙරදුරාම තොපි. ජනතාව නිසා ඒක පරදුරේ. ආණ්ඩුවක් එන්නේ ජනතාව ආරක්ෂා කරගන්න. ඒක තමයි මූලික වගකීම. අපේ රටේ ජනතාව විශේෂයෙන්ම ජනතාවගේ ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. දැන් මේක ඇරලා දාලා රටේ මතයේ තමයි ආණ්ඩුව මේක අත්හැරලා. ආණ්ඩුව මේක අත්හැරලා කියන මතේ තමයි රටේ තියෙන්නේ.
ස්තුතියි ඔබතුමාට.
අන්නේ නිසා
කාලය අවසන්.
ජනතාව ආරක්ෂා කරන්න තමයි අපි පාර්ලිමේන්තුවට එන්නේ. මන්ත්‍රීකම් ගන්න, තරතුරු ගන්න. එනිසා ජනතාව අමතක කරන්න එපා. ජනතාව කිව්වේ නෑ එයාපෝර්ට් එක වහන්න එපා කියලා. පෙබරවාරි මාසෙ රූපවාහිනියක අමතලා කිව්වා 28ක් තියාගෙන එයාපෝර්ට් වහන්න පුළුවන්ද කියලා.
කරුණාකර අවසන් කරන්න. කෙටි කාලයක් තියෙනවා දැන්.
එක්කෙනෙක්වත් ලංකාවේ නෑ කිව්වා. ඉතින් අපි කියනවා ජනතාවට ගරහන්න එපා. ඒක පාප කර්මයක්. මොකද අපි ජනතාවගේ ඡන්දයෙන් තමයි මේ දඟල් වලට ඇවිල්ලා තියෙන්නේ. ජනතාවට අපහස නොකර මැතිවරණය දුන්න පොරොන්දු කොයි මැතිවරණ පොරොන්දුද ඉෂ්ට කරලා තියෙන්නේ? මට එකක් කියන්න. මේ පිළිතුරු කතාවේ වලදී ඉෂ්ට කරලා තියෙන එක පොරොන්දුවක් කියන්න.
ස්තුතියි ඔබතුමාට, කරුණා කරන්න.
ඉෂ්ට නොකරපු පොරොන්දු 100ක් කියන්න පුළුවන්. අපි ඒවා අයවැය කියනවා. මට වෙලාව ලබා දීම ගැට ඔබතුමාට ස්තුතියක් දෙනවා.